කණ්ඩාර තෙන්නකොම් මෙතම ඔබතුමාට මිනිත්තු 15ක කාලය ඇත.
25යි.
මිනිත්තු 15යි කරමු.
මිනිත්තු
15යි. දැන් අඩු වෙලා.
25 ඉඳලා
25 ඉඳලා 20
වෙලා. ගරු නියෝජක කතානායකතුමනි, 9 වෙනි පාර්ලිමේන්තුවේ 5 වෙනි අයවැය විවාදයට සම්බන්ධ වෙමින් ආරක්ෂක වෑශීෂයේ යටතේ අදහස් දක්වන්න අවස්ථාව ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ විවාදය 20/24 අයවැය ප්‍රකාරව කරන විවාදයක්. හෙට දවස පිළිබඳව, අනාගතය පිළිබඳව, ලබන වසරේ අපේ ආරක්ෂක අමාත්‍යංශයේ වැහියදම් පිළිබඳව කරන විවාදයක්. අනාගතය ගැන අපි අද මේ වෙලාවේ විවාද කරත් අපිට අතීත විරුවන් අමතක කරන්න පුළුවන් කමක් නැහැ. රට දෑ වෙනුවෙන් දිවි පිදුපු රණවිරුවන් මගේ කතාවේ ප්‍රථමයෙන්ම බොහොම ආදරයෙන්, ගෞරවයෙන්, සෙනෙහසින් මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඔවුන්ගේ උත්තරීතර කැපකිරීමට හිසනමා ආචාර කරනවා. ඒ වගේම ඔවුන් මෙලවට බිහි කළපු ඒ උදාර මව්වරුන්, පියවරුන්, ඔවුන්ගේ ආදරණීය බිරින්දෑවරුන් ජීවිතයේ පුරාවට පියසෙනෙහසේ රික්තකය අඩුව දරාගෙන ජීවත්වන ආදරණීය රණවිරු දුවදරුවන් මගේ අයවැය කතාවට පෙර හිසනමා ආචාර කොට සීකරන්නේ හදපිරි කෘතඥපූරක භාවයෙන් සහ ගෞරවයෙන්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රටක ජාතික ආරක්ෂාව කියන්නේ ඉතාම සංකීර්ණ, වැදගත් වගේම බාර දූර ක්‍රියාවලියක්. රටක ආර්ථිකයයි, නීතිය ආධිපත්‍යයයි, ජාතික ආරක්ෂාවයි එකිනෙකට තදින් බැඳිලා තිබෙනවා. ඒ අතර එකකින් එකක් විඋප්පන්නව අනෙකට පවතින්න පුළුවන් කමක් නැහැ. අපි මේක හොඳාකාරව ගිය වසරේ දැක්කා. ආර්ථික අර්බුදයක් එනකොට ජාතික ආරක්ෂාවට, නීතිය ආධිපත්‍යයට එල්ල වෙන බරපතල බලපෑම අපි අත්විඳ අත්දැකීමෙන් දැක්කා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ආපු ගමන් මඟ ඉතාම සංකීර්ණ අභියෝගාත්මක එකක්. අපි ඉතාම දරුණු ආර්ථික අභියෝගවලට මුහුණ දුන්නා. රටේ ජාතික ආරක්ෂාව, රාජ්‍ය පරිපාලනය, නීති ආධිපත්‍ය බිඳ වැටිලා තිබුණේ. අඩුම තරමේ පොලිසිය නිලධාරියෙකුට දඩ කොලයක්වත් ලියාගන්න බැරි මට්ටමට මේ රට පත් වෙලා තිබුණා. රට අරාජක වෙලා අස්ථාවර වෙලා තිබුණා. තෙල් පෝලිම්, බෙහෙත් පෝලිම්, ගෑස් පෝලිම් වලින් මිනිස්සු හොඳටම හෙම්බත් වෙලා තිබුණා. උද්ඝෝෂණ පෙළපාලි වලින් රට පිරිලා ඉතිරිලා තිබුණා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආර්ථික අර්බුදය දශක ගණනාවක සමාජ දේශපාලන ආර්ථික ක්‍රියාවලියේ ප්‍රතිඵලයක්. අපි කවුරු මොනවා කිව්වත් වසර 75ක් අපේ සමාජ දේශපාලන ආර්ථික ක්‍රියාවලියේ තිබුණු අඩු ලුහුඩුකම් නිසා අපිට මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න වුණා කියලා මගේ පෞද්ගලික හැඟීම, විශ්වාසය. ඒ වගේම තමයි අපිට අවස්ථක් සේරු කරන්න බෑ. යුද්ධය නිසා, කැරලි කෝලාල නිසා මේ රටේ ඇතිවෙච්ච බලපෑම, ආර්ථිකයට වෙච්ච හානිය, ආර්ථික පසුබෑම අපිට අවතක් සේරු කරන්න බෑ. අපි දරුණු යුද්ධක පැටලිලා හිටියා. අවුරුදු 31ක් ත්‍රස්තවාදී යුද්ධකත්, ඒ වගේම 71 කැරැල්ල ඉඳලා 89 93 වෙනකන් ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලෙත් අපි රටක් විදියට හවු වෙලා හිටියා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපිට මේ රටට ආපු හැම බලපෑමක්ම ඇවිල්ලා තියෙන රට ඇතුලෙන්. රටට විරුද්ධ උනේ රට ඇතුලෙම පිරිස්. අපි රටට විරුද්ධව අවි ආයුධ ගත්තේ රටේම තරුණ පිරිස්. අපි අමතක කරන්න නරකයි. ප්‍රභාකරන් කියන්නේ ශ්‍රී ලාංකිකයෙක්. විජේවීර කියන්නේ ශ්‍රී ලාංකිකයෙක්. සහරාන් කියන්නේත් ශ්‍රී ලාංකිකයෙක්. විවිධ හේතු අදහස් මතවාද මත තියෙන සිස්ටම් එක තේයාලා විරුද්ධ වුණා. අපි මේක තේරුම් ගන්න ඕනේ. මේ தત્ත්වය නිසා රටට ආර්ථිකයට රටේ සමාජ தત્ත්වයට ඇති වුණු බලපෑම අපි තේරුම් ගන්න ඕනේ. ජූලි 9ට කලින් හිටපු හමුදාවම පොලිසියම තමයි අද ඉන්නේ. ඒකේ බරපතල වෙනස්කම් කිසිම එකක් වෙනස් වෙලා නැහැ. නමුත් නායකත්වයේ වෙනස් වීමක් වෙලා තියෙනවා. පරිණත ඍජු තීරණ ගන්න පුළුවන්, නිසි වෙලාවට තීරණ ගන්න පුළුවන්. කොන්ද තියෙන, හයිය තියෙන නායකත්වයක් ත්‍රිවිධ හමුදාවට, පොලිසියට, රජයට, රටට ලැබිලා තියෙනවා. ඒ නිසා අපිට ඉතාම කෙටි කාලයක් ඇතුළත එක පැත්තකින් ආර්ථිකය ශක්තිමත් කරන්නත්, නීතියේ ආධිපත්‍ය ස්ථාපනය කරන්නත්, ඒ වගේම ජාතික ආරක්ෂාව තහවුරු කරන්නත් අපිට හැකියාව ලැබිලා තියෙනවා. ගරු honorable speaker, absence of violence does not mean that peace exists. ගැටුමක් යුද්ධයක් නැති බැවින් අදහස් වෙන්නේ නැහැ පූර්ණ සාමයක් පවතිනවා කියලා රටක. ඒ නිසා අපේ රටේ යුද්ධයක් නැති උනායි කියලා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය කාර්යභාරය නතර කරන්න බෑ. බෙදුම්වාදී, අන්තවාදී මතවාද රට තුලත් රටෙන් පිටතත් තිබෙනවා. මේ පිළිබඳව අපි අවබෝධයෙන් ඉන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. ඒ අවස්ථාව පසුගිය පාස්කු ප්‍රහාරයේ අවස්ථාවේ අපි ඒ පාඩම ජාතියක් විදිහට අවබෝධ කරගත්තා කියලා මම විශ්වාස කරනවා. පාස්කු ප්‍රහාරය ගැන මතක් කළ නිසාම ගරු නියෝජ්‍ය කතානායක තුමනි, මේ දවස්වල පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රී පුද්ගල විලිසුළු මඩුල්ලක් ඉදිරියේ නඩු කටයුත්ත සිදු වෙනවා. හැබැයි කනගාටුයි කියන්න කිසිම පත්‍රයක ප්‍රවෘත්තියක මේ පාස්කු විරුද්ධ ප්‍රහාරයේ නඩුව පිළිබඳව කිසිම විස්තරයක් අපිට දැනගන්න ලැබෙන්නේ නැහැ. මම දැක්කා පහුගිය දවසක ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඕස්ට්‍රේලියාවේ ඇතිවෙච්ච සිද්ධියක් උඩ ඒ නඩුව හැම පත්‍රයකම වගේ මෙහි දැක ගන්න ලැබුණා. ඒ නඩුවට අදාළ විස්තර තලු මරමර ප්‍රවෘත්තිවල කියවනව අපිට අහන්න ලැබුණා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සමහර කියපු දේවල් පවුල එක්කේ ඉඳලා එකට අහන්නත් බෑ. හැබැයි මම විශ්වාස කරනවා මේ නඩුවට ප්‍රසිද්ධියක් හම්බ වෙන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුවේ කරපු බොරු කතාවලට පත්තරේ ලොකු අකුරෙන් ප්‍රසිද්ධිය ලබා දුන්නා. ගරු නියෝජ්‍ය කතානායක තුමනි, මට හිතෙන්නේ අපේ රටේ සත්‍යයට මාකට් එකක් නැහැ. ඒ නිසා බොරු වලට, කුණු හර්ප වලට මේ රටේ සුවිශේෂී තැනක් ලැබෙනවා. ඒ වගේම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ හමුදාව උතුර, දකුණ, නැගෙනහිර, බටහිර කියලා වෙනසක් නැහැ. මොන ආගමේද, ජාතියේද, කුලේද, ප්‍රදේශයේද කියලා අපේ හමුදාව කවදාක්වත් තැකුවේ නැහැ. අපි ත්‍රිවිධ හමුදාව හැමෝටම සැලකුවේ එක විදිහකට. අවාසනාවකට මේ රටේ යුද්ධය ඇති උනේ උතුරේ. අපි මේක තේරුම් ගන්න ඕනේ. ත්‍රිවිධ හමුදාව, පොලිසිය කියන්නේ ගෙදරක පවුලක ගෙදර වහලේ වගේ. ඒ වහලය නැති තැන, ඒ නිවසට ලැබෙන, ඒ පවුලට ලැබෙන රැකවරණය නැති වෙනවා. අපි මේක තේරුම් ගන්න ඕනේ. වහලය බිත්ති වලට බරයි. හැබැයි වහලේ නැතුව නිවසක් සම්පූර්ණ වෙන්නේ නැහැ. මේක අපි තේරුම් ගන්න ඕනේ. අපිට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන්, මේ ආරක්ෂක වියහේදම් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වුණු නිසාම මම මේ කතාව කියනවා. ඒ නිසා තමයි නියෝජ කතානායකතුමනි ලෝකේ මොන රට ගත්තත් ආරක්ෂාව සඳහා වැය කරන මුදල ඉහළ ගියක් ගන්න. පකිස්තානයේ අයවැයෙන් 10.99% අයවැය සඳහා වෙන් කළා තිබෙනවා. ඉන්දියාවේ එය 113.18%. සිංගප්පූරුවේ හැමෝම කතා කරන රටක් සිංගප්පූරුවක් වෙන්න ඕනේ කියලා හැමෝම කතා කරනවා මේ පාර්ලිමේන්තුවෙත්. සිංගප්පූරුවේ 113.25%. එතකොට අපේ සමහරක් දේශපාලනයේ ජනතාව මුලා කරමින් අඟවන්න හදනවා මේ අයවැය අපි අනිසි බොරු වියදමක් කරනවා කියලා. මුලාසනාරූඪ නියෝජ කතානායකතුමනි, අපිට බිලියන 423ක් අයවැයෙන් වෙන් කළා තිබෙනවා. එයින් බිලියන 365ක් 86%ක්ම වෙන් වෙලා තියෙන්නේ අපේ හමුදාවල පඩි නඩි ඒ වගේම ආහාර දීමනාව ඉන්ධන වලට කියන එක අපි අමතක කරන්න අරකයි. ප්‍රාග්ධන වියදම සඳහා බිලියන 58ක මුදලක් තමයි අපිට ලැබිලා තියෙන්නේ 114යි ආරක්ෂක අමාත්‍යාංශය සඳහා වෙන් කරපු මුදලින් අපිට ලැබිලා තිබෙන්නේ. අපි ඉල්ලීමක් කරා බිලියන 235ක් අපිට ලබා දෙන්න කියලා. නමුත් අපිට ඒ ඉල්ලීමෙන් 125ක් තමයි ලබලා දීලා තිබෙන්නේ. අපි වෘත්තිමය නවීන ත්‍රිවිධ හමුදාවක් නවීන තාක්ෂණය අවශ්‍යයි. අපිට මේ සඳහා ආයෝජනය කරන්න සිද්ධ වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම මම සභාගත කරනවා 2010 වර්ෂයේ ඉඳලා සිට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ සඳහා වෙන් කරපු මුදල් ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදියට ගරු නියෝජ්‍ය කතානායක තුමනි 2010 102.7% ටෝටල් බජට් එකෙන් සමස්ත අයවැයෙන් 113.5%. එම වියදම ප්‍රතිශතයක් විදියට ක්‍රමානුකූලව අඩු වෙලා තියෙනවා, අඩු කරලා තිබෙනවා. ගිය වසරේ 2023 අයවැයේ දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදියට 101.5% තමයි ආරක්ෂක වැය ශීර්ෂය සඳහා වෙන් කරලා තිබෙන්නේ. මුළු සමස්ත අයවැයෙන් 107%. මේ සැරේ 2024 තවදුරටත් මෙය දළ දේශීය නිෂ්පාදිතයෙන් 101.3%, සමස්ත අයවැයෙන් 106.5% වශයෙන් අඩු කරලා තමයි ආරක්ෂක වැය ශීර්ෂය සඳහා මුදල් ලබලා දීලා තියෙන්නේ කියන එක අපි මතක් කරන්න ඕන. මේ වෙන විට ත්‍රිවිධ හමුදාව රයිට් සයිස් හෙවත් නිවැරදි ප්‍රමාණගත කිරීම ආරම්භ කර තිබෙනවා. 208,000 වුණ යුද හමුදාවේ අනුමත පිරිස් බලය වසර 20-30 වන විට 100,000 දක්වා අඩු කිරීමට අපි කටයුතු කරගෙන යනවා. නාවික හමුදාව 30,000කටත් ගුවන් හමුදාව 20,000කටත් අඩු කරන්න කටයුතු කරනවා. රයිට් සයිස් කරන්න, නිවැරදි ප්‍රමාණගත කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ත්‍රිවිධ හමුදාවට ගෙවන පඩි නඩි සම්බන්ධයෙන් විවිධ අදහස් මත පළ වුණා. සෙනඟ වැඩි කිව්වා, ත්‍රිවිධ හමුදාව වැඩි කිව්වා, බරයි කිව්වා. හැබැයි අපි මතක් කරන්න ඕනේ මේ අපි නිවැරදි ප්‍රමාණගත කිරීම ආවට ගියාට කරන්න බෑ. රටේ ආරක්ෂාව, දැනට පවතින ආරක්ෂක තත්ත්වය ඉදිරි වසර කීපය සඳහා අපිට තියෙන අවධානම අපි තක්සේරු කරලා අපි මේක කරන්න ඕනේ. ඒ වගේම අපි හමුදාව නියමානුගත ප්‍රමාණගත නිවැරදි ප්‍රමාණගත කිරීමේදී අපිට තාක්ෂණයට යන්න වෙනවා. තාක්ෂණයට යද්දී අපිට ඒ සඳහා පිරිවැයක් බරක් දරන්න වෙනවා. ඒ වගේම අපි මේ වෙලාවේ කතා කරලා තිබෙන්නේ අපි කිසිම කෙනෙක් හමුදාවෙන් ඉවත් කරන්න, ත්‍රිවිධ හමුදාවෙන් ඉවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක අපි කරන්නේ natural depreciation, ස්වාභාවික අඩුවෙන ප්‍රමාණය අපි සැලකිල්ලට අරගෙන තමයි 2030 වසර වෙනකොට මෙම අගයන් වලට මෙම නිවැරදි ප්‍රමාණගත කිරීමට අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම හමුදාවේ වටිනාකම්, values, ආචාර ධර්ම, පද්ධති ආරක්ෂා කර ගැනීම වැනි සාධක රාශියක් සලකා බලමින් විද්‍යාත්මක ක්‍රමවේදයකට තමයි මේ ක්‍රියාවලිය සිදු කරන්නේ කියන එක අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. එවැගේම නියෝජ කතානායකතුමනි අපි මේ ත්‍රිවිධ හමුදාව හරහා රටට දීපු ඉතා හොඳ ආදර්ශයක් මොන රාජ්‍ය ආයතනයේද මේ වැඩේ කරලා තියෙන්නේ අපි ආරක්ෂක අමාත්‍යංශයේ මෙම තීන්දුව අරගෙන තිබෙනවා අපි ආරක්ෂක අමාත්‍යංශය අපි නවීකරණය කරන්න කටයුතු කරගෙන යනවා ඒ වගේම අපි නිවැරදි ප්‍රමාණගත කරන්න කටයුතු කරගෙන යනවා මේ රටේ මොන රාජ්‍ය ආයතනයේද ආරක්ෂක අමාත්‍යංශයේ ගත්තු කරපු වැඩපිළිවෙල කරන්න වැඩපිළිවෙල මේ රටට ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා අපි කල්පනා කරන්න ඕනේ ආරක්ෂක අමාත්‍ය ගරු නියෝජ කතානායකතුමනි මට තව විනාඩි 10ක් දෙන්න මට විනාඩි 25ක් දීලා තියෙනවා
එහෙම දෙන්න පුළුවන් කමක් නැහැ ගරු එමත්තා මේ ආණ්ඩුපක්ෂ කාර්යාලයෙන් අපිට දැනුම් දීපු ලේඛනය තමයි
මේ තියෙන්නේ මට කිව්වා මගේ වෙලාව අඩු කරන්නේ නැහැ කියලා
එනවාට අඩු කරලා 15ක් තමයි අපිටමාර දීලා තින්නේ 15 දැන් අවසන් වෙලා තියෙනවා
හරි නියෝජ කතානායකතුමනි මම ස්තුතිවන්ත වෙනවා මෙම අවස්ථාවේ වෙලාව වෙන් කිරීම සම්බන්ධයෙන් සභාව කතාව සභාගත කරනු
හොඳයි බොහොම ස්තුති කරුවා එමත්තමනි ගරු අංගජන් රාමනාදන් මෙත්තම ඔබතුමාට මිනිත්තු 10ක් කාලයක් තියෙනවා
நன்றி பிரதி சபாநாயகர்களே இந்த பாதுகாப்புக்கான குழுநிலை விவாதத்தில் பங்கேற்பதற்கு எனக்காக வாய்ப்பு தந்தமைக்கு நன்றி சொல்லிக்கொண்டு வேலியே பயிரை அளிக்கும் செயல்கள் நடக்கும் காலத்தில் நாங்கள் இந்த விவாதத்தில் இருக்கின்றோம் எனது மாவட்டத்தில் பாதுகாப்பு தரப்புகளின் அதிகார துஷ்பரியவும் எல்லை மீறியுள்ளன கைதாகி கொண்டு செல்வப்படுபவர் பிணமாக வீட்டு வருகிறார் நாங்கள் நாட்டின் பாதுகாப்பு பணம் கொடுப்பது பற்றி பேசுகிறோம் அங்கே மக்களுக்கு யார் பாதுகாப்பு கொடுப்பது என்று தெரியாமல் இருக்கின்றோம் வட்டுக்கோட்டை போலீஸ் நிலையத்தில் சித்திரவையால் இறந்து இளைஞன் பற்றி ஏற்கனவே சபையில் பேசியுள்ளேன் அவரது வாக்குமூலம் இருந்தும் இதுவரை சம்பந்தப்பட்ட ஒரு போலீசார் கூட கைதாகவில்லை இடமாற்றம் மட்டும் செய்தால் சரியா அதிலும் வட்டுக்கோட்டையிலிருந்து யாழ்ப்பாணத்துக்கு இடமாற்றம் செய்துள்ளாராம் ஒரு கண்துடைப்பை என்பது இது எல்லோருக்கும் தெரியும் அதைவிட ஏற்கனவே அந்த நிலையத்தில் ஆக்டிங் ஓஎஸ்சி பல தடவைகள் தனி பனிஷ்மெண்ட் டிரான்ஸ்பர்ஸ் பெற்றிருவர் இப்படி பல தடவைகள் குற்றச்சாட்டப்பட்டவரை ஏன் இன்னமும் பதவி விலக்கல் பதவி நீக்க முடியாமல் இருக்கிறீர்கள் அவர் மட்டுமல்ல யாழ்ப்பாணத்தில் இருக்கும் போலீஸ் நிலையங்களில் இப்படியான அதிகாரியின் துஷ்பிரயோகம் செய்யும் குறைந்தது 10 பேராவது இருக்கிறார்கள் அதில் தமிழ் பேசுவோரும் இருக்கிறார்கள் அந்த பெயர் பட்டியலை மக்களிடமிருந்து என்னால் எடுத்து தர முடியும் அவர்களை வடக்குக்கு வெளியே அல்லது கொழும்புக்கு இடமாற்றம் செய்ய உங்களால் முடியுமா போலீசாருக்கும் மக்களுக்கும் முரண்பாட்டை உருவாக்கும் இப்படியான ஆட்களை போலீசில் வைத்திருப்பதால் யாருக்கு லாபம் என்று எனக்கு விளங்கவில்லை ஆகவே இந்த மரணத்தில் பல பக்க விசாரணை அவசியம் போலீஸ் நிலையத்திலும் சிறைச்சாலையிலும் வைத்தியசாலையிலும் என்ன நடந்ததென்று தீர விசாரிக்க வேண்டும் இந்த விசாரணையை யாழ்ப்பாண போலீஸ் மட்டத்தில் செய்யாமல் தேசிய குற்ற புலனாய்வு பிரிவுகளால் இதை செய்ய வேண்டும் என இந்த சந்தர்ப்பத்தில் இந்த அமைச்சருக்கு நான் சபையில் கோரிக்கை விடுகிறேன் இந்த இடத்தில் பாதுகாப்புக்கான அமைச்சர் இருக்கிறார் அதே நேரம் இங்கு போலீஸ் மா அதிபரும் வந்திருக்கிறார் இந்த இடத்தில் விசேட கவனத்தை எடுத்துக்கொண்டு இந்த இளைஞனுக்கு நீதி வேண்டும் என்று கேட்டுக்கொள்கிறோம் ஏனென்றால் இது சாதாரணமான கோரிக்கை இதுவே எங்களுக்கு இன்னமும் நீங்கள் நடவடிக்கை எடுக்க எடுக்க தாமதிக்க தாமதிக்க சந்தேகம்தான் வருகிறது என்றால் இதுவே ஒரு சிங்கள இளைஞனாக இருந்தால் இது நடக்குமா என்ற கேள்வி எங்களுக்கு ஏற்படுகிறது ஆகவே இந்த சந்தேகத்தை ஏற்படாமல் வைத்திருப்பது இந்த அரசினுடைய கடமையாகும் இந்த பட்ஜெட்டில் 423.7 பில்லியன் ரூபாக்கள் பாதுகாப்பு துறைக்கு ஒதுக்கப்பட்டுள்ளது இது 2023 விட 13 பில்லியன் அதிகம் நாங்கள் 13 நடைமுறைப்படுத்த கேட்கின்றோம் நீங்கள் இராணுவமயமாக்கலுக்கான 13 பில்லியனை கொடுக்கிறீர்கள் இந்த வாரம் எமது மக்களுக்கு உணர்வுபூர்வமானது அவர்களது உறவுகளின் நினைவுகளுக்கான வாரம் அதை தடுக்க பல வழிகள் முயற்சிகள் நடக்கிறது ஆனால் அண்மை காலத்தில் இப்படியான தடை கோரும் மனுக்களை நீதிமன்றம் நிராகரிப்பதை நான் வரவேற்கிறேன் ஜனாதிபதியும் மக்கள் அஞ்சலி செய்யப்படுவதை தடுக்க முடியாது என்கிறார் ஆனால் அவரது கட்டுப்பாட்டில் இருக்கும் அரசு இயந்திரம் தடை கேட்டு வழக்கு போடுகிறது இதை எப்படி எடுப்பது என்று எனக்கு தெரியவில்லை இன்னொரு பக்கத்தில் நாங்கள் நல்லிணக்கம் பற்றி பேசிக் கொண்டிருக்கிறோம் ஜனாதிபதி அவர்கள் யுத்தத்தால் இறந்தவர்களை அஞ்சலிப்பதற்காக பொது இடம் ஒன்றில் தூபி கட்டுவதாக சொன்னார் சொன்னது சொன்னதுதான் ஒன்றையும் காணவில்லை அரசு அனுராதபுரத்தில் தூபி கட்ட விரும்பினாலும் முள்ளி வாய்க்காலில் அந்த தூபியை கட்ட வேண்டும் என்பது தமிழ் மக்களின் நிலைப்பாடாக இருக்கிறது நல்லிணக்கத்தை விரும்புகிறோம் என்றால் தூபியை கட்ட முடியாவிட்டாலும் பரவாயில்லை, மக்கள் செய்யும் அஞ்சலிக்கு தடை செய்யாமல் இருக்க வேண்டும், அதை ஜனாதிபதியும் உறுதி செய்ய வேண்டும். அந்த அஞ்சலிகளை வைத்து இனவாத அரசியல் நடத்தாமல் தடுப்பதே நாட்டுக்கு அழகு. ஆனால் இங்க நடக்க போவதோ வேறு, அதை வரும் நாட்களில் எல்லோரும் பார்க்கலாம். இந்த பட்ஜெட்டில் காணாமல் அக்கப்பட்டோருக்கு இழப்பீடு கொடுப்பதற்கான 1,000,000,000 ரூபாய் மேலதிகமாக ஒதுக்கப்பட்டுள்ளது, நல்லது. ஆனால் அது அந்த மக்களுக்கு நீதி அல்ல. உயிருக்கு விலை பேசும் நாடாக இந்த நாடு அமையக்கூடாது. இங்கு சிலர் ஏன் இந்த இழப்பீடு என்று கேட்கிறார்கள், இதை மக்கள் கூறவில்லையே என்றும் சொல்கிறார்கள். ஆனால் இதுவரை 181 பேருக்கு இழப்பீடு கொடுக்கப்பட்டுள்ளது, 6,300 மேற்பட்ட கோரிக்கைகள் வந்துள்ளன. ஆகவே மக்களுக்கு அதன் தேவை உள்ளது, அதை மறைத்து இங்கு யாரும் அரசியல் செய்யக்கூடாது. அதே நேரம் இழப்பீடு கொடுப்பது எவ்வாறு அரசின் கடமையோ அதே போல் நீதியை கொடுப்பதும் அரசின் கடமையாகும். வடக்கில் ராணுவ கட்டுப்பாட்டில் இருக்கும் காணிகள் விடுவிக்காமல் அங்கே சட்டவிரோத கட்டிடங்கள் கட்டப்படுகிறது, அதை பாதுகாப்பதன் தான் ராணுவத்தின் வேலையாக இருக்கிறது. தொல்லியல் இடங்கள் என்று சொல்லிக்கொண்டு தங்களுக்கு தேவையான இடங்களை மட்டும் பாதுகாக்க இந்த நாடு பாதுகாப்புத்துறையை பயன்படுத்துகிறது. நீதிமன்ற தீர்ப்பை மீறி குருந்தூர் மலையில் கட்டப்படும் விகாரையில் பாதுகாப்பு கொடுப்பதா இவர்களது வேலை? அதிலும் பையட்டியில் தேசிய பாதுகாப்புக்கு என்று சொல்லி தனியார் காணிகளை எடுத்து அதில் விகாரை கட்டியிருக்கிறார்கள். பௌத்த மயமாக்கல் அவங்களது தேசிய பாதுகாப்பு. யாழ்ப்பாணத்திலும் கிள்ளுநொச்சியிலும் மணல் கடத்தல், போதை பொருள் கடத்தல் எல்லாம் ராணுவ போலீசாரின் செக் பாயிண்ட்களை கடந்து சர்வசாதாரணமாக நடக்கிறது. அதிலும் வடமராட்சி கிழக்கில் இப்ப திரும்ப தொடங்கி இருக்கும் மணல் கொள்ளையை தடுக்கும் வேலையை மணல் கொள்ளை செய்த ஆட்களே செய்யணும் என்று மக்கள் பேசின. இன்னொரு பக்கம் வடக்கு கடலில் எமது மீனவர்கள் தாக்கப்படுகிறார்கள். எல்லை தாண்டிய மீன்பிடி ஒவ்வொரு நாளும் நடக்கிறது. மீன்வளத்தை கூட்ட பட்ஜெட்டில் 500,000,000 ரூபாய் ஒதுக்கியிருக்கிறீர்கள். ஆனால் எங்கள் மீன்வளத்தை யாரோ வந்து அள்ளி கொண்டு போறார்கள். இதை தடுக்க முடியாததுதான் எங்கள் கடல்படை எங்களிடம் இருக்கிறதா? எங்கள் கஷ்டங்களை தெரிந்த அமைச்சர் இங்கே இருந்தாலும் அவரும் பாவம் சொல்லவும் முடியாமல் மெல்லவும் முடியாமல் இருக்கிறார். எங்கள் மாவட்டத்தில் அதுயர் பாதுகாப்பு வலயத்தில் இருந்த காணிகளை தனியார் முதலீடுகள் அரச முதலீடுகளுக்கு கொடுக்கிறீர்கள். ஆனால் இந்த காணிகளை கொடுத்த மக்களுக்கு நஷ்டஈடு ஒன்றும் இல்லை. அண்மையில் கிரிமலை ஜனாதிபதி மாளிகை தனியார் ஒருவருக்கு கொடுக்கப்பட்டுள்ளது. அதை கொடுத்த காரணம் சரி, அதை கொடுத்தவர்களும் குத்தகை எடுத்தவர்களும் எங்கள் மாவட்டத்தைச் சேர்ந்தவர்கள், அதுவும் சரி. அவர்கள் அங்கே செய்ய போகும் வேலை திட்டமும் சரியானது. ஆனால் நாங்கள் அதிகார பயிர்வு பற்றி பேசிக்க எங்களுக்கு தெரியாமல் நடைமுறைகளை மீறி இதை செய்யும் போதுதான் எங்களுக்கும் மக்களுக்கும் சந்தேகம் வருகிறது. இந்த இடத்தில் 21 பொதுமக்களுடைய சொந்தமான காணிகள் இருக்கிறார்கள். அவர்களுக்கு என்ன இழப்பீடு கொடுக்க போறீர்கள்? பல்லாலி விமான நிலையத்துக்கு காணி கொடுத்த மக்களுக்கு நஷ்டஈடு பற்றி நாங்கள் திரும்ப திரும்ப கேட்டுக்கொண்டிருக்கிறோம். ஆனால் எதுவும் முழுமையாக நடக்க பெறவில்லை. இங்கே அரசியல் கைதிகளின் விடுதலை பற்றியும் பேச வேண்டும். 20 வருடங்களுக்கு மேல் சிறையில் இருந்து எமது உறவுகள் தற்போது விடுவிக்கிறார்கள். உண்மையில் அதற்கு நன்றி. அதே நேரம் விடுதலையானவர்களுக்கு அரசு செய்ய வேண்டிய உதவிகளை இங்கே லைகா நிறுவனம் தலைவர் செய்திருக்கிறார், அவருக்கும் பாராட்டுக்கள். கைதிகளை விடுதலை செய்யும் போது அவர்களை வளமைக்கு கொண்டு வரும் வேலை திட்டமும் அரசிடம் இருக்க வேண்டும். காயமடைந்த ராணுவ வீரர்களை இவர்களுக்கு இருக்கும் திட்டம் போல் ஒன்றை அரசாங்கம் உருவாக்க வேண்டும் என்று கேட்டுக்கொள்கின்றேன். அண்மையில் கனகரத்னம் ஆதித்தன் என்பவர் 15 வருடங்கள் தடுப்பு காவலில் இருந்து நிரபராதியாக தீர்ப்பு வழங்கி விடுதலை செய்யப்பட்டுள்ளார். இப்படி இன்னும் பலர் இருக்கிறார்கள். அவர்களுக்கு இழக்கப்பட்ட இந்த இத்தனை ஆண்டுகால அநீதிக்கு யார் நஷ்டஈடு கொடுப்பது? ஆகையால் இன்னமும் நீதியாக இரு சிறையில் இருக்கும் அரசியல் கைதிகளையும் விரைவாக விடுவித்து அவர்களுக்கு நல்வாழ்வு திட்டத்தை செய்ய வேண்டும் என ஜனாதிபதியிடம் நான் கோரிக்கை செய்கின்றேன். இறுதியாக, நாட்டின் தேசிய பாதுகாப்பு என்பது எல்லா மக்களுக்கும் சமமாக இருக்க வேண்டும். திட்டமிட்ட ராணுவமயமாக்கல் செய்வதல் தேசிய பாதுகாப்பு. இங்கே நல்லிணக்கம் பெற்று ஜனாதிபதி சொல்லும் போதே அங்கே நாட்டை பாதுகாப்பவர்களால் எங்கள் மக்கள் தாக்கப்படுகிறார்கள். இந்த நாட்டிலே வெறும் ஜனாதிபதிகள் மட்டும்தான் மாறுகிறது, அரசு இயந்திரம் மாறாத ஒரு நிலை. தேசத்தை மீட்டெடுக்கும் செயலில் இருக்கும் இந்த ஜனாதிபதி அவர்களுக்கு இதையும் கவனத்தில் எடுத்துக்கொள்ள வேண்டுகிறேன்.
நன்றி.
கரு நியோஜ கதாநாயகத்துமணி, விசேஷம் அது தவசம் நம்ம தக்கமே விபாட்சே கீபதினேக்கும் ஆரக்ஷக அன்சவர்கிட்ட போலீசியிட்ட பலவத் லெச அபாசன விதிகிட்ட விடகண்ணும் ஹபை எல்டிடி திரஸ்தவாத விநாசகரலா அது அப்பிட்ட இன்ன புள்ளுவாங்க வாத்தாவரணம் மேக ஹதலதுன்னே ஆரக்ஷக ஹமுதாவ ஒய கைவாரு காபு கைவாரு காரு கீபதினே கதை ஜீவத்துங்க அதெல்லாம் நெத்தியனோ தவமத் யுத்தத்தின நிசா அப்பி அப்பே ரட்டே ஆரக்ஷாவ பார்வசிட்ட ஆரக்ஷாசோட்ட ஹமுதாவல்ட்ட அகௌரவகரணவாக்கி அண்ணே மங்கி தன் இத்தனை மினிசுங்க கதாக்கல்ல விடக்குனே விசேஷம் ரட்டக் கொடையானவாத ரட்டக் கொடையானவாத நெத்த கீழ தீர்ணேகரன்னே ரட்டே ராஜ்ய ஆரக்ஷாவ முக்கத்து தசக ஹத்ராத்தீசே அப்பி தூணா பலவத் யுத்த இவகேம கேரளி கீப்பியா இத்தனமசியா ஹெத்தகே கேரள திரஸ்தவாதி அசுவாட் அசுலாமே மகா வினாசியாக்குனா பாஸ்கு பிரகார இவகேம திதாஸ் விசிதேக அரகலைய இத்தரும் மேம வெல்வாட் பாசே நியோஜ கதாநாயகத்துமணி அப்பி பகுகே கால தக்க தமங்கே சேனாதி நாயகாவத் ஆரக்ஷா கரகண்ண பெரிவ பெரிவெச்ச ரெக்க கண்ண பெரிவெச்ச ஆரக்ஷா ஹமுதாவாக் அப்பிட்டு அந்திமேர் இதுருனே மேக மே தெனட மே ஆரக்ஷ ஹமுதாவ கினாவே இவகே ரட்ட அஸ்தாவர கர்ண ஏ சலசும கினாவே ஆரக்ஷக ஹமுதா நொத தனஹோ நொதன மே ஜாத்யந்தர விசால மே பல அரகலே துளிங் அப்பே ரட்ட ஏ தெனட கினாவா அப்பே ஆரக்ஷ ஹமுதா எதன்ட கினாவா அவசானேதி தமங்க தமங்கே பிரதானி ஆவன தமண்ட நியோக தின சேனாதி நாயக அவர் கண்ண ஆரக்ஷகான் சொல்லிட்டு பெரியவனா இது ஏகதமாய் அவசானேதி ஜேவிபி ஏக உசிகண்ணல பார்லமேந்து அது கினிதியல மகா விநாசக் ரட்டர அத்கர் தென்னதுவா யோகேம விவஸ்தா பிலிகண்ண நாயகில அனுரகுமார மந்திரி துமா பஹதிரோ பிரசித்த தேசன தீப்பா ஏ விவஸ்தா அப்பி மேவ ஹொந்த புஸ்தகால வல பலன்ன ஏவ மே ரட்டர வெடக் நாயகில ஏவகேம அப்பி தக்க பகுகே காலே புறாவிடம மே கலாபிய பூ தேசபாலன் அப்பே ரட்ட விநாசகரண ஆக்காரிய விசேஷம் அப்பி அப்பே மே ஆரக்ஷக அம்சவலி அப்பி தவம தக்கின பார்லமேந்தூர் உபதேசத்தினவா மே பூ தேசபாலனை பிள்ளை வந்து ஹொத ரிசர்ச் கக்கர்ல மே பார்லமேந்தூர் அவசிய உபதேசத்துல பாதின முகத்த அது அப்பே அநாகத் அப்பே ரட்டே அநாகத பிரதிபத்தியதன் அப்பே ரட்ட அநாகத்தே எம் சரசுமட்ட கினியனோ ஏ சரசுமட்ட அண்ண ஆரக்ஷக அம்சவல புத்தி சேவாவல் லபாகன தொரதுரு இத்தாமன்னு வெதகாத் இது ஏகனிசா மே தவத் மே யூனிஃபார்ம் தாகன தமங்க பிரதிரூபே நாங்க கண்ண மிதிய வெட கரண்ணே நத்துவ மே ரட்டே அநாகத்தே ஆரக்ஷா கரண்ண மே ரட்டே ஆரித்திக ஆரக்ஷா கரகண்ண மே ஆரக்ஷக ஹமுதாவ சமங்கே ஏ தனும பாவிச்சுக்கல் முகதா இதா இயல தனுமத்தின ஆரக்ஷக ஹமுதாவ கப்பிட்டு தீர்ந்து இதா இயல தனுமத்தின போலீசியா கப்பிட்டு தீரோ முகதா அத்தியாக்கியம் தீர போலீசியா ஹமுதாவ கப்பிட்டு இன்னு மே ரட்டட விவித ஆகாரங்கன மே பலவேகவலி ரட்ட ஆரக்ஷா கரகன ரட்டே ஏ ஆர்த்திக ஆரக்ஷா கரகன கிரமவேத அப்பி அத்தியனைகள்ல ஏவா பார்லமேந்தூர் உபதேசத்தின மட்டமகட ஏக கேன்னு ஏமனத்து அப்பி மே பத்தக கனாய் படி கனாய் ஏமனத்து வினத் காரணா நிமே மே பார்லமேந்தூர் ஏவா கதா கரன ஒன்றுதரங் அவஸ்தா உபதேசக்கார சபா தீனோ அப்பை அப்பி மே விழாவே பார்லமேந்தூர் கதா கரன விசேஷ மாத்திருக்காவா தீனோ அநாகதித்தா பந்த பியகருய் முகத விசேஷம் அது அப்பிட பேனவா ஆரக்ஷகாச அதைரவன் ஆக்காரிட வடகரன பவா இவகேம சமஹார ஆரக்ஷக அம்சவோடு சம்பந்த புத்தி அம்சவோடு சம்பந்த நிலதாரிங்கே தொரத்துரு எரிதரவு கரல ஏ தொரத்துரு அனாவரணே கரல ஏ நிலதாரிங் அதாரியமாக்கல ஏ வெடகடுது விசால வெடபிலிவல வியாபிருத்தியா கெனியனோ இவகேம புத்தி அம்சவோட நிலதாரிங்க தொரத்துரு பௌத்தலிக தொரத்துரு மாத்தி வெடுத்தனமே பார்லமேந்து எத்தினோ අපිට බැලුවොත් දැන් ඉතාම කනගාටු දායක තැනකට පාර්ලිමේන්තුවද පත් වෙලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු විපක්ෂයේ විශේෂයෙන්ම තමන්ගේ කාර්යභාරය කරන්නේ නැතුව තමන්ට අනවශ්‍ය කාර්යභාරයක් ඉෂ්ට කරලාද සමහර බටහිර තානාපති කාර්යාලත් NGO පිනවන මට්ටමට අද මේ තත්ත්වය මේ මේ පාර්ලිමේන්තුව ගෙනල්ලා තියෙනවා. ඒ වගේම ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන් සමග මුහුණට මුහුණ සටන් කරපු හමුදාවක් අපිට හිටියේ. ඒ වගේම මම අර කලින් කිව්වා වගේ ලෝකේ තියෙන හිටපු උසස්ම බුද්ධි සේවාවක් අපිට තිබුණා. හැබැයි ඒ මේ පාර්ලිමේන්තුවේම සමහරු ඒක අද නැති නන්නත්තර වෙන නැති වෙනම කාලා දාලා තියෙනවා. ඒ වගේම මේ මහලු මාවටත් කියන්නේ විශේෂයෙන්ම හමුදාව කියන්නේ මම මේ මේ කලින් කිව්වා හමුදාව මම අපි අහගෙන හිටියා කතාවල මේ හමුදාව කියන්නේ මේ සපත්තු දෙකට බත් පැකට් එකට වැඩ කරන හමුදාවක් නෙවෙයි අපිට හිටියේ. අපේ හමුදාව ඒ වගේ මේ සැප සම්පත් බලාපොරොත්තු වෙන්නේ මේ රට ආරක්ෂා කරේ ඒ ගෞරවනීය හමුදාවට අපහාස කරන විදිහට කතා කරන්න එපා කියන එක මම විශේෂ මේ විපක්ෂයේ කණ්ඩායමෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අද පොලිසිය ඇතුළෙත් හමුදාව ඇතුළෙත් ඒ වගේ ද්‍රෝහීන් ඉන්නවා නැත්තේම නෙමෙයි. මොකද තමන්ගේ යුනිෆෝම් එක දාගත්තට ඔවුන් සිතින් මේ රටේ නෙමෙයි ඉන්නේ ශරීරයෙන් මේ රටේ හිටියට. මොකද එදා අර ජෝන් ඩොයිලිල කරපු දේම අද මේ රටට කරන බවක් අපිට පේනවා. මොකද සමහර ඒ ද්‍රෝහී ක්‍රියාවන් නිසා. ඒ වගේම විශේෂයෙන්ම නියෝජ කතානායකතුමනි එදා රටවල් ආක්‍රමණය කරපු විදිහට නෙමෙයි අද රටවල් ආක්‍රමණය කරන්නේ. විශේෂයෙන්ම ඩොයිලිලා එදා කරපු උපක්‍රම වලට වඩා ඉතාමත්ම දියුණු ආකාරයට අද ඒ අපේ ආරක්ෂක අංශවල නිලධාරීන්ව උපක්‍රමශීලීව උගුල් වලට අහු කරගෙන උපායශීලීව තමන්ගේ අරමුණු ඉෂ්ට කරන්න මේ රාජ්‍ය ආරක්ෂාව යොදා ගන්න බව අපිට පේනවා. ඒ වගේම එදා වගේම දේශපාලකින් වෘත්තීය සමිති උගතුන් බුද්ධිමතුන් නිලධාරීන් මේ සඳහා යොදව ගන්නවා. අපි දැක්ක පහුගිය කාලේ ඒ වගේ අවස්ථා කීපයකදීම. ඒ වගේම හමුදා නිලධාරීන් පිටරට ගිහින් යවලා මොළ සුද්ධ කරලා ඒ වගේම රාජ්‍ය නිලධාරීන් පිටරට යවලා මොළ සුද්ධ කරලා එදා ඩොයිලි කරපු වැඩේම අද ඩොයිලිට වඩා හොඳට කරව ගන්නවා. අපේම පිළේ කට්ටිය යොදවලා අපි ඒක දැක්ක පසුගිය අවුරුදු 3 හොඳට විශ්ලේෂණය කරොත් මේ රටේ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් මේ ආරක්ෂක හමුදාවල පොලිසියවල ඉඳලම මේ රටේ ඒ ගෞරවයට හානි වන විදියට වැඩ කරපු පිරිස් ඉන්නවා. ඒ වගේම කාලයක් තිස්සේ අපිට නොගැලපෙන අනපනත් ගැනත් අපි කියන්න ඕනේ. මොකද සමහර වෙලාවට එක එක NGO වලින් එක එක තානාපති කාර්යාල වලින් කරපු බලපෑම් මත සමහර සංශෝධන අනපනත් ගැනලා අද ලොකු බරපතල හානියක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඉන්දිතෙන් ආරක්ෂා කිරීමේ පනත බලවත් ලෙස අද අවභාවිත වන බව අපි වෙනවා. ඒ වගේම අද අපේ රටේ අපරාධකාරයෙකුට පොලිස් ආඥා පනත අනුව අවම බලය යොදව ගන්නත් පුළුවන් කමක් නැහැ. පොලිස් නිලධාරී විශාල පිරිසකට අද මානව හිංසන් නඩු වැටිලා ඒ වගේම මහා පීඩනයකට පත් වෙලා ඉන්න පොලිස් නිලධාරීන් ඒක නිසාම අද පොලිස් නිලධාරීන් කියන අපිට රට ජාතිය ආරක්ෂා කරනට වඩා වැදගත් අපේ ජීවිතය ආරක්ෂා කරගන්න එක හිරගෙවල් වැටෙන්න අවශ්‍ය නැහැ. රට ආරක්ෂා කරන්න ගිහින් කියන මතය අද බටහිරින් මේ රටට ගෙනල්ලා තියෙන ඉතින් ඒක නිසා ඒ බටහිර ඒජන්තයන් විසින් අද අපේ පොලිසි හමුදා ඉතාමත්ම බලවත් ලෙස අධාරයට පත් කරපුවා කවට වෙනවා. ඒ වගේම අපි පහුගිය දවසක මම දැක්ක මේ දරුවෙක් කඩදාසි වතපු සිගරට් එකක් හදලා බිව්වා කියලා පළවෙනි වසරේ ළමයෙක්වට පොලිසියට මේ මානව හිමිකම් මත කොච්චර අවභාවිතා වෙනවද කියනවා නම් සිගරට් බීපු ළමයට පහරක් ගැහුවා කියලා තාත්තට විරුද්ධව අම්මා පොලිසිය ගිහිල්ලා පැමිණිල්ලක් දාලා තිනවා. මානව හිමිකම් සම්බන්ධයෙන් ගිහිල්ලා තිනවා පැමිණිලි කරන්නේ. ඉතින් අන්නේ තරමට අද මේ මානව හිමිකම් තත්ත්වය බලවත් ලෙස අවිචාරවත් ලෙස මේ රටේ මේ ආරක්ෂක අංශ වලටත් අද මේ රේව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම
කර්මන්තවතා මිනිත්තු දෙකක් කාලේ
ඒ වගේම නියෝජ කතානායකතුමනි අපිට මානව හිමිකම් උගන්වන්න බණ කියන රටවල් අද මානව හිමිකම් ප්‍රැක්ටිස් කරන විදිහත් අපි රූපවාහිනී දකින්න. මොකද අපිට පහුගිය අවුරුද්ද පුරාම එක එක ට්විටර්ස් ගහලා මැසේජ් ගහලා අපිට උගන්වුවා මානව හිමිකම් ගැන. හැබැයි අද අපිට පේන ඉතා අවාසනාවන්ත ලෙස ලෝකේ පුරා මහා දැවැන්ත මානව හිමිකම් උල්ලංඝනයක් තියෙනවා. හැබැයි තවමත් ඒ රටවල් අපේ පොලිසිය හමුදාවට බලපෑම් කරනවා මානව හිමිකම් සම්බන්ධයෙන් සහ අපේ සමහර නිලධාරීනුත් ඒගොල්ලන්ගේ උගුල් වලට අහුවෙලා දැන් මේ රටේ ආරක්ෂාවට යම්කිසි තර්ජනාත්මක විදිහට හැසිරෙන බවක් අපි නිරීක්ෂණය කළ දිනවා. ඒවා අපිට අවශ්‍ය වෙලාවට තොරතුරු සහිතව සාක්ෂි සහිත ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දැක්කා එදා රබුක්කන මහපාර වහලා පෙට්‍රල් බවුසරේ ගිනි තියන්න හැදුවා. ඒ වගේම උද්ඝෝෂකයෙක්ගෙන් පාර වහලා රස්සාවට යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ මිනිස්සුන්ට. දරුවන්ට පාසලට යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. හැබැයි පොලිසිය ඒ අවස්ථාවේදී ජනතාවගේ අයිතිවාසිකම වෙනුවෙන් ඉදිරියට ඇවිල්ලා ඒක පාලනය කරන්න හැදුවම ඒ මානව රටේ මිනිසුන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරන්න ගිය පොලිසියට එරෙහිව අධිකරණයේ ක්‍රියාත්මක කරා. එතනිනුත් පොලිසිය අධෛර්යයට පත් වුණා. ඇත්තටම පහුගිය කාලේ යම් යම් මහේස්ත්‍රාත් අධිකරණවල දීපු නඩු තීන්දුව අනුව අපි දැක්කා පොලිසිය ඉතාමත්ම බලවත් ලෙස අධෛර්යයට පත් කරලා මේ මානව හිමිකම් බරපතල ලෙස අවිචාරවත් ලෙස මේ භාවිත කරන විදිහක්. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම කියන්න ඕන අධිකරණයට අද අපේ රටේ බහුතරය මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය බලන්න ඕන. ඒ වගේම පොලිසිය රටේ සීල් පරිපාලනය ආරක්ෂා කරන්න විශාල උත්සාහයක් ගන්නවා. හැබැයි සමහර අධිකරණ ඒකට සහාය දෙන බව පේන්නේ නැහැ. මොකද පොලිසිය සමහර වෙලාවට ගිහිල්ලා මේ බරපතල ලෙස ගිනි තියන, ගෙවල් දොරවල් පුච්චන, ඒ වගේම අපරාධකාරයෝ ගැන තොරතුරු වාර්තා කරාට පස්සෙත් ඒ නිලධාරීන්ට සාධාරණ ඉෂ්ට කරන බව පේන්නේ. ඒක නිසා මම විශේෂයෙන්ම පොලිසියට සහ හමුදාවට කියනවා ඔබ බය වෙන්න එපා. ඔබ මේ රට ආරක්ෂා කරගන්න, මේ රටේ ආර්ථිකය ආරක්ෂා කරගන්න, ජන ජීවිත ආරක්ෂා කරගන්න කරන ඕනෑම අවස්ථාවකදී අපි පාර්ලිමේන්තුව විදිහට අනිවාර්යෙන් පාර්ලිමේන්තුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විදිහට ඔබ වෙනුවෙන් හිට ගන්නවා කියන එකත් මේ වෙලාවේ මතක් කර මාන
කියන්න. ගරු ජයන්ත සමරීර මැතිතුමා ඔබතුමාට මිනිත්තු 12ක කාලයක්
තියෙනවා. ගරු මුල නියෝජක කතානායකතුමනි, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයත් ඒ වගේම මහජන ආරක්ෂක අමාත්‍යංශයත් යන මේ අමාත්‍යංශ ද්විත්වය පිළිබඳ වෛශිෂ්ට විවාදයේදී අද සාකච්ඡාවට එකතුණු විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ ගරු මැති ඇමතිවරුන් බෙදුම්වාදී කොටිතස්තවාදයේ පරාජයට පත් කරලා අප ලැබපු ජාතිය ශ්‍රී ලාංකීය ජාතිය ලැබපු ජයග්‍රහණය පිළිබඳ ශ්‍රීපත් කළා. ඒ ජයග්‍රහණය නිර්මාණය කරන්න කැපවුණු විරෝධා රණවිරුවන්ට ස්වකීය ආචාර්ය පිරිනැමුවා, උත්තමාචාර්ය පිරිනැමුවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ජයග්‍රහණය මේ සියවස අපලබපු විශිෂ්ට ජයග්‍රහණය කියන එක පිළිබඳ විවාදයක් නැහැ. ඒ ජයග්‍රහණය අපි ලැබුවේ විරෝධාර රණවිරුවන්ගේ අසමසම කැපවීමෙන් පරිත්‍යාගෙන්, ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන්, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් කියන එකත් අපේ ඉතිහාසයෙන් මකන්න පුළුවන් වෙන්නේ නැහැ කාටවත්. ඒ සඳහා සරත් පොන්සේකා මැතිතුමා දක්වපු විශේෂ මැදිහත්වීමත් ඉතිහාසයේ ගෞරවාන්විතව සටහන් වෙනවා, ලියවෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රණවිරුවන් පිළිබඳ ඒ ජයග්‍රහණයට අප දක්වන ගෞරවය, ඒ ජයග්‍රහණයට දායක වූ රණවිරුවන් පිළිබඳ අප දක්වන ඉහළම ගෞරවය උත්තමාචාරය වෙන්නේ ඒ පිළිබඳ නිරන්තරයෙන් කතා කර කර ඉන්න එක නෙවෙයි, ඒ ජයග්‍රහණය ආරක්ෂා කරන එක. ඒ ජයග්‍රහණය සුරක්ෂිතව හෙට දවසටත් මතු පරම්පරාවටත් උරුම කරන එක අද ආණ්ඩු පක්ෂයේ නියැලෙන්නේ එහෙම භූමිකාවකද? එදා වේලුපිල්ල පිරබාහරන්ට යුදවදිලා මරාගෙන මැරලා ගන්න බැරි වෙච්ච ජයග්‍රහණ ඊළම ලබා ගැනීමේ දිනා ගැනීමේ සිහිනය අද බන්දේසියක තියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දෙන්න හදනකොට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඒ ජයග්‍රහණයට දායක වෙච්ච අය තිත්ත කසාවේ බීපු ගොළු වගේ බලයි. මේක තමයි ඛේදවාචකය. රණවිරුව පිළිබඳ ගෞරවය දක්වලා ඒ අය පිළිබඳ සිහිපත් කරන එක නෙවෙයි ඒ අයට දක්වන ලොකුම ගෞරවය. ඒ ජයග්‍රහණය ආරක්ෂා කරන එක මේ රට දෙකඩ කරන හැම උත්සාහයක්ම හැම බලවේගයක්ම පරාජයට පත් කරන එක. අද කරන්නේ ඒක නෙවෙයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා 13 පූර්ණව බලාත්මක කරනවා කියලා කියනකොට ආණ්ඩු පක්ෂයේ තිත්ත කසාය බීපු ගොළුව වගේ ඔහේ බකන්නිලාගෙන බලාගෙන ඉන්නවා. එහෙම ඉඳ කියනවා රණවිරුව ගැන මහා පපුවට ගහගෙන කතා කරනවා. ඒ විරෝධා රණවිරුවන්ට මහ ජයග්‍රහණය, ඓතිහාසික ජයග්‍රහණය, ලාංකීය ජාතියට දිනා දීමට අසමසම කැපවීම පරිත්‍යාග කරපු ඒ රණවිරුවන්ට උත්තමාචාර යල ගෞරවය දක්වන ඕන කරන්න ඕන මේ රට 13 පූර්ව බලාත්මක කරලා දෙමළ බෙදුම් වාදීන්ගේ ඊළම් සීනේ සබෑ කරන්න අප්පුඩි ගහන එක නෙමෙයි නියඬව බලාගෙන ඉන්න එක නෙමෙයි ඒක වළක්වන්න අවශ්‍ය මැදිහත් වීම කරන එක කියන එක අපි මේ කරු සභාව මේ වෙලාවේ අවධාරණය කරනවා ඒ වගේම අපි දන්නවා ගරු මුලාසන මේ නියෝජ්‍ය කසානායකතුමනි අපිට ඉන්නවා බොහොම විශිෂ්ට හමුදාවක් ඉතා විශිෂ්ට විනයක් සහිත හමුදාවක් ඉතා විශිෂ්ට පුහුණුවක් සහිත හමුදාවක් අපිට ඉන්නවා මේක ගත්තොත් අපේ රටේ ජාතියේ වත්කමක් අද මොකද වෙන්නේ අදේ හමුදාව ලක්ෂ්‍ය දක්වා අඩු කරන්න යනවා මෙතන හිටියා රාජ්‍ය ආරක්ෂක ඇමතුමාගෙන් පිළිතුරක් පුළුවන් නම් බලාපොරොත්තු වෙනවා ලක්ෂයක් දක්වා අඩු කරන්න යනවා ඒ ලක්ෂ්‍ය දක්වා අඩු කරන්න යන්නේ කාගේ උපදෙස් පරිදිද ඒ අඩු කරන්නේ මොන විශේෂඥයන්ගේ මොන විශේෂඥ කමිටුවේ නිර්දේශය පරිදිද කොහොමද අඩු කරන්නේ මොන මොන හමුදාවේ මොන මොන ශාස්ත්‍ර වලින් අඩු කරනවද එහෙම නැහැ ඔය අඩු කරන්න යනවා ගරු මුලාසනේ නියෝජ්‍ය කතානායකතුමනි මේ හමුදාව වත්කම අඩු කරන එක නෙවෙයි හරිනම් කරන්න ඕනේ මේ අපේ මේ විනයානුකූල පුහුණුව සහිත විශිෂ්ට හමුදාව ජාතික සංවර්ධන කාර්යයට හමුදාව ඒ වෘත්තීමය සංස්කෘතිය ඇතුලේ යොදා ගන්න එක කියලා අපි අවධාරණය කරනවා දෙන්නකෝ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ වගකීම මේ විශිෂ්ට හමුදාවට 50%ක බංගුවක් 60%ක බංගුවක් 70%ක බංගුවක් ඉෂ්ට කළ වෙයි නිෂ්පා ජාතික නිෂ්පාදනයේ බලගැන්වීමේ වගකීම ත්‍රිවිධ හමුදාවට දෙන්න ඉෂ්ට කළ දෙයි ඒකයි එහෙමයි ලෝකේ වෙනත් රටවල් වල අපිට තිබෙන අත්දැකීම් දෙවන ලෝක යුද්ධය අවසන් වුණාට පස්සේ ඒ විරෝධාර රතු හමුදාව රුසියාවේ සෝවියට් සමූහාණ්ඩුවේ ඒ රතු හමුදාව සෝවියට් සමූහාණ්ඩුවේ සංවර්ධන කාර්යයට එදා ජෝසප් ස්ටාලින්ලා යොදාගත්තා නිෂ්පාදන කාර්යයට යොදාගත්තා ඒක විසිරෙව්වේ නැහැ ඒක විශ්‍රාම බලෙන් විශ්‍රාම ගන්නුවේ නැහැ ඒක බලහත්කාරයෙන් පලනෝකිය පලාපෙදුවේ නැහැ ඒක නිෂ්පාදන කාර්යයට සංවර්ධන කාර්යයට යොදාගත්තා මාඕ සේතුන්ගේ රතු හමුදාව කළෙත් එහෙමයි වින්සන් චර්චිල් කළෙත් එහෙමයි ඇමරිකා එක්සත් ජනපදයේ කළෙත් එහෙමයි ඒ හමුදාවන් බලහත්කාර වලින් විශ්‍රාම ගන්නුවේ නැහැ පලනෝකිය පලාපෙදුවේ නැහැ යුද්ධය ඉවර වුණාට පස්සේ හමුදා සංස්කෘතිය ඇතුලේ හමුදා විනය ඇතුලේ තියලා හමුදා වෘත්තීය සංස්කෘතිය ඇතුලේ තියලා ඒගොල්ලෝ ජාතික සංවර්ධනයට යොදාගත්ත අපේ හමුදාව කියන්නේ එහෙම හමුදාවක් අපේ හමුදාව කියන්නේ ඕනම අභියෝගයක් තරණය කරන්න සමත් හුරු බුහු ටිකන් තියෙන විශේෂඥතාවයන් තියෙන කැපවීම තියෙන පරිත්‍යාගය තියෙන විනය තියෙන පුහුණුව තියෙන හමුදාවක් ඒ හමුදාව තමයි අද ලක්ෂයට අඩු කරන්න යන්නේ පලනෝකිය පලාබෙදන්නේ කරු මුලාසන රූඩ මන්ත්‍රීතුමනි අපි ඉල්ලනවා එහෙම කරන්න එපා ඒ හමුදාව එහෙම කරන්න එපා එහෙම කරන්නේ අනාගත ජාතිය අභියස තියෙන අභියෝග තේරුම් අරගෙනද මේ රටේ බෙදුම්වාදය දැන් සම්පූර්ණයෙන් මුලින් උපුටා දාලාද නැහැ බෙදුම්වාදී බලවේග බලා ඉන්නවා ඒ අය කියනවා හමුදාව අයින් කරන්න ඕනේ අඩු කරන්න ඕනේ උතුරු නැගෙන දෙපළාතේ හමුදා කඳුරු ඉවත් කරන්න ඕනේ එයාගේ ඉල්ලීම ඒක ඒ ඉල්ලීමට තමයි අද ආණ්ඩුව අවනත වෙලා ඉන්නේ කියන එක අපි මේ වෙලාවේ අවධාරණය කරනවා ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි ඒ වගේම ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි අපේ ඊළඟ අවධානය යොමු වෙනවා මේ මහජන ආරක්ෂක අමාත්‍යංශයට අද එදා ආරක්ෂක අමාත්‍යංශයත් මහජන ආරක්ෂක අමාත්‍යංශ වැනි අමාත්‍යංශ වලට ආරක්ෂක අමාත්‍යංශ අභියස තිබුණු ප්‍රධාන අභියෝගය තමයි බෙදුම්වාදී කොටස්තවාදය අද විශේෂයෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යංශය අභියස අපේ ජාතිය අභියස තියෙන ප්‍රධාන අභියෝගය තමයි මේ මත් කුඩු අභියෝගය නැත්නම් මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය මේක ත්‍රස්තවාදයක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ත්‍රස්තවාදය මඩින්නේ නැතුව මේක බෙදුම්වාදී කොටස්තවාදය ජාතියට කරපු විපතට වඩා වැඩි විපතක් මත් කුඩු ත්‍රස්තවාදය මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය අපේ රට කරමින් ඉන්නවා දැන් අද 2022 තිබුණු ප්‍රමාණයට වඩා පිමි පැනල මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වෙලා තිබෙනවා ඓස් භාවිතය වැඩි වෙලා තිබෙනවා, හෙරොයින් භාවිතය වැඩි වෙලා තියෙනවා, කොකේන් භාවිතය වැඩි වෙලා තියෙනවා, හසීස් LSD භාවිතය, ගංජා භාවිතය වැඩි වෙලා තියෙනවා. ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, මේ වැඩිවීම යට ඊළඟ දෙන එක තමයි අද ලංකාවේ ඉතාම පිමි පැලපැන එනවා මනුෂ්‍ය ඝාතන. 2022ට වැඩිය මනුෂ්‍ය ඝාතන වැඩි, 2022ට වඩා ස්ත්‍රී දූෂණ වැඩි, 2022ට වැඩිය ළමා අපචාර වැඩි, 2022ට වඩා මංකොල්ලකෑම් වැඩි, 2022ට වඩා සංවිධානාත්මක අපරාධ වැඩි. මේ සංවිධානාත්මක අපරාධ පිටිපස්සේ තියෙන්නේ අන්කවරක්වත් නෙමෙයි, මද්‍රව්‍ය ව්‍යාපාරම. අපි දැක්කනේ පොලිස් ඇමතුමා ටිරානල්ස් ඇමතුමාට කියලා තියෙනවා හරක් කටාව ලංකාවට ගේන්න නැතුව ඉන්න කියලා මිලියන 700ක් කොහෙද දෙනවා කියලා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්න හරක් කටාව බේරගන්න කෝටි 100ක් වියදම් කරන ඩයඩු සලසුම ක්‍රියාත්මක කරන්න හැදුවා. මේ විදිහට ජාත්‍යන්තර ජාලගතව මහදවන්ත ජාත්‍යන්තර ජාලගත ව්‍යාපාරයක් හැදීර තමයි අද ලංකාවේ මද්‍රව්‍ය ව්‍යාපාරම සිද්ධ වෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි අහනවා මේ ජාලගත මද්‍රව්‍ය ව්‍යාපාරම් පිළිබඳව මේ ජාත්‍යන්තර තලයට එක්ක සම්බන්ධ වෙලා ලංකාව මද්‍රව්‍ය හබ් එකක් බවට පත් වෙලා තියෙච්ච මේ යථාර්ථයට අනුව අපි කටයුතු කරනවාද? අද අපේ හමුදාව ඕන වෙන්නේ ඒකට. අද අපේ බුද්ධිංශ නිරූපද්‍රිතව තව තවත් සවිමත් කරන්න ඕන වෙන්නේ ඒකට. මේ පොලිසියට තනියම මේක කරන්න බෑ. අපි දන්නවා පොලිසියට අපි කාගෙත් විවේචනාත්මක ඇඟිල්ල දික් වෙනවා. පොලිසියේ ඇතම් නිලධාරීන්ද ඔක්කොම පොලිසිය නෙවෙයි, ඇතම් නිලධාරීන්ද කාලාන්තරයක් තිස්සේ පොලිසියට එල්ල වෙන විවේචනය තමයි පොලිසිය දූෂිතයි කියලා. නමුත් අපේ හමුදාවන්ට එහෙම එල්ල වෙලා නැහැ. අපේ හමුදාවන්ට දූෂිතයි කියන විවේචනයක් කාගෙන්වත් එල්ල වෙන්නේ නැහැ. හමුදාව තමන්ගේ විනය නිසි පරිදි පවත්වගෙන ගිහින් තියෙනවා. ඒ හමුදාවේ බුද්ධ්‍යංශ විශිෂ්ට බුද්ධ්‍යංශලා බුද්ධ්‍යංශයක් අපිට ඉන්නවා. පෞගිය කාලේ රණදි වික්‍රමසිංහ මැතිතුමාලගේ ආණ්ඩුව යහපාලන ආණ්ඩුවේ බුද්ධ්‍යංශ දුර්වලකට දුර්මුඛ කොට බුද්ධ්‍යංශ විරෝධාර විරුව හිරේ විලංගුවේ දාලා හෙලිදරව් කළේ බුද්ධ්‍යංශයට කර අපරාධ නොවෙන්න. අපේ බුද්ධ්‍යංශ තව සෑහෙන කාලයක් ඉතාම සවිමත්ව මේ රට වෙනුවෙන් වැඩ කරන්න තිබ්බා. දැන් අපි කරන්න ඕනේ මොකද්ද? ඒ බුද්ධ්‍යංශ වල තිබෙන සුවිශේෂ විභවය පාවිච්චි කළා. වේලුපිල පිරවාහරන්ගේ මරාගන්න මැරෙන කොලිතස්තවාදය, ඒ ත්‍රස්ත උපක්‍රම කල්තිය හඳුනාගත්තු, ඒ යුද හමුදා ත්‍රිවිධ හමුදා බුද්ධ්‍යංශ නාවික හමුදා යුද හමුදා බුද්ධ්‍යංශ ඒකාබද්ධ කරලා, ඒ වගේම රාජ්‍ය බුද්ධ්‍යංශයේ SIS එක බුද්ධ්‍යංශ කීයක් තියෙනවද SIS එකත් එකතු කළා. ඒ වගේම CID එකේ බුද්ධ්‍යංශයක් තියෙනවා. ඒ බුද්ධ්‍යංශය ත්‍රස්ත මර්ධන ඒකකයේ තියෙන බුද්ධ්‍යංශ ඔක්කොම බුද්ධ්‍යංශ ඒකාබද්ධ කරලා ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, අපේ දරු බැටවුන්ගේ නාමෙන් මේ මත්කුඩු ත්‍රස්තවාදයේ පැටලීම මැඩලීම මුලින් උපුටා දැමීම සඳහා වන මැදිහත් වීම කරන්න ඕනේ. කොළඹ ආශ්‍රිතව මේ සියලු බුද්ධ්‍යංශ ක්‍රියාත්මක වෙනවා. තත්ත්වයක් ඇතුලේ ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, හමුදා බුද්ධ්‍යංශ ක්‍රියාත්මක වෙනවා කොළඹ ආශ්‍රිතව, ඒ වගේම SIS එක ක්‍රියාත්මක වෙනවා කොළඹ ආශ්‍රිතව රටේම. නමුත් ස්ථානගත වෙලා ඉන්නේ කොළඹ, TID එක කොළඹ ආශ්‍රිතව ස්ථානගත වෙලා ඉන්නවා. ඒ වගේම CID ගේ බුද්ධ්‍යංශ කොළඹ ආශ්‍රිතව ස්ථානගත වෙලා ඉන්නවා. ඒ වගේම DCDB ස්පෙෂල් යුනිට් එක කොළඹ ආශ්‍රිතව ස්ථානගත වෙලා ඉන්නවා. ඒ වගේම බස්නාහිර පළාත් බුද්ධ්‍යංශයත් කොළඹ ආශ්‍රිතව ස්ථානගත වෙලා ඉන්නවා. මේ බුද්ධ්‍යංශ ඔක්කොම ඉඳදී තොටලඟ පොඩ්ඩිගේ කුඩු තිප්පල එහෙම්මම තියෙනවා. කල්පනා කරලා බලන්න තොටලඟ පොඩ්ඩිගේ කුඩු තිප්පලෙන් දවස ගානේ කුඩු බෙදා හැරීම සිද්ධ වෙනවා. මේම කළ මේක නවත්වන්න බෑ. අපේ දරුවෝ කුඩු වලට ඇබ්බැහි වුණාට පස්සේ, අපේ ඉස්කෝලේ ඇතුළේ කුඩු ආවට පස්සේ, අපේ දරුවෝ දවස ගානේ අයිස් වලට ඇබ්බැහි වුණාට පස්සේ, එතකොට බබුවට ගහගෙන වැඩක් නෑ. මේක වළක්වන්න ඕනේ. මෙන්න මේක වැළක්වීම සඳහා වන ඒකාබද්ධ බුද්ධි මෙහෙම ක්‍රියාත්මක කරන්න ඕනේ. මේක වැළක්වීම සඳහා අපේ හමුදාමය කොටි රස්තවාදයේ පරාජයට පත් කිරීම සඳහා දායකත්වය මහා අසමසම කැපවීම කරපු හමුදාවේ දායකත්වයක් ලබා ගන්න ඕනේ කරු මුලාසන අරුඩ මන්ත්‍රීතුමනි. බෙදුම්වාදී කොරිදස්තවාදී ලාංකීය ජාතියට සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ග ලාංකීය ජාතියට කලකට වඩා විශාල විනාශයක් අද මේ මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය කරනව කරු මුලා නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය වළක්වීම මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදයෙන් මේ ජාතිය ගලවා ගැනීම දරුවන්ගේ නාමෙන් අපි කාටත් පැවරෙන පෑරහැරිය නොහැකි වගකීමක් කියන එකත් අවධාරණය කරමින් ඒ නිසා මේ හමුදාව ගෙවල් වලට යවන එක නෙවෙයි මේ හමුදාව සුරකිව මේ විශිෂ්ට හමුදාව මේ ජාතිය වත්කමක් වන හමුදාව විශිෂ්ට හමුදාව රැකගෙන මේ හමුදාවයි පොලිසියයි එකතු කරලා ඒකවද මෙහෙම අධ්‍යයත් කරලා කුඩු ලංකාවට ගෙනේම පාලනය කිරීම කුඩු සැපයීම පාලනය කිරීම සඳහා මැදිහත් වීමක් කිරීමට ඒ නායකයන්ට අමාත්‍යවරුන්ට නුවණ පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬව බොහොම ස්තුති
වේලා. ගරු සාහන් ප්‍රදීප් පිටාන මැතිතුමා ඔබතුමාට මිනිත්තු 11ක් කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වැසියසට අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳව සතුට වෙනවා. විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ අපේ ත්‍රිවිධ හමුදාවත් එවැගේම පොලිසියත් සිවිල් ආරක්ෂක බලකායත් මෙරටේ මහා යුද්ධයක් අවසන් කරලා අපිට සියලු දෙනාට නිදහසේ උස්ම ගන්න ලබා දීම පිළිබඳව අපේ හදවතේ තියෙන ගෞරවය මෙරටේ ජනතාවගේ හදවතේ තියෙන ගෞරවය කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒ ගෞරවය අපි හැමදාම ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් එවැගේම සිවිල් ආරක්ෂක නිලධාරීන්ටත් අපි පුද කරනවා. එවැගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වැඩි වෙලාවක් නැති නිසා මම අද මහජන ආරක්ෂා අමාත්‍යාංශය පිළිබඳවයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙවර 2024 අයවැය තුලින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට වෙන් වෙලා තියෙනවා බිලියන 140ක්. ඒකෙන් පුනරාවර්තන වියදම් හැටියට බිලියන 127කුත් මූලධන වියදම් හැටියට බිලියන 13කුත් වෙන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි වැඩසටහන් අනුව ප්‍රතිපාදන වෙන් කිරීමේදී සංවර්ධන වැඩසටහන් සඳහා මුදල් වෙන් කළා නැහැ. නමුත් මෙහෙයුම් වැඩසටහන් සඳහා මුදල් වෙන් කළා තියෙනවා. ඒ පිළිබඳව අපි සතුට වෙනවා. ඒ වගේම තමයි මුළු ඇස්තමේන්තුව ගත්තාම 2024 මහජන ආරක්ෂක අමාත්‍යාංශයට 1.79% මුදලක් වෙන් කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම අපි පුනරාවර්තන වියදම් දිහා බලපුවාම 189 කියන වැයශීර්ෂය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සාමාන්‍ය පරිපාලන හා ආයතනික සේවා වලට වෙන් කරලා තියෙනවා බිලියන 110ක්. ඒ වගේම වැයශීර්ෂ 226න් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට මෙහෙයුම් වැඩසටහන් වලට බිලියන 2.5ක් වෙන් කළා තියෙනවා. ඒ වගේම වැයශීර්ෂ 227න් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට මෙහෙයුම් වැඩසටහන් සඳහා පුනරාවර්තන වියදම් යටතේ බිලියන 1.6ක් වෙන් කළා තියෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මූලධන වියදම් බිලියන 13ක් වෙන් කරද්දී විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා මිලියන 3000ක් වෙන් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම පොලිස් අභ්‍යාස ආයතනය සඳහා ගොඩනැගිලි ඉදිකරන්න මිලියන 110කුත් පොලිස් පුහුණු පාසල් සංවර්ධනය සඳහා මිලියන 150කුත් වෙන් කරලා තියෙනවා. විශේෂයෙන්ම ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ගමන් ලිපි ලේඛන හා අදාළ උපාංග සහ මුදුකාංග සංවර්ධනය සඳහා මිලියන 2100ක් වෙන් කළා තියෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යාංශය දිහා බලද්දී අපි දැක්කා පහුගිය දවස්වල ශ්‍රී ලංකා පොලිසිය කරපු මෙහෙවර
විවිධ උද්ඝෝෂණ අවස්ථාවලදී අපි දැක්කා ඒ උසස් පොලිස් නිලධාරීන්ගේ කොලර් එකෙන් අල්ලනවා. ඒ වගේම එයාගේට පරුස වචන වලින් දොස් කියනවා. තමන්ගේ අම්මා තාත්තා මතක් කරනවා. ඒ සියල්ල විඳ දරාගෙන රටේ නීති හා සාමය ආරක්ෂා කරන්න එයා කටයුතු කරා. ඒක අපි මේ වෙලාවේ ගෞරවයෙන් මතක් කරන්නට ඕනේ. ඒ වගේම මහජන ආරක්ෂක අමාත්‍යවරයා හැටියට ටිරාන් නැමැතුමා සහ ඒ පොලිසියේ නිලධාරීන් අතර මොකද සහසම්බන්ධතාවයක් තියෙනවා. එතුමා කෙලින් වැඩ කරන, ඒ වගේම නිලධාරීන්ව ආරක්ෂා කරන, ඒ නිලධාරීන්ගේ දුක සැප සොයා බලන, ඒ වගේම ඒ නිලධාරීන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න කටයුතු කරන නායකයෙක් කියන එක මුළු පොලිසියම පිළි අරගෙන තියෙනවා. ඒ නිසා තමයි අද පොලිස් දෙපාර්තමේන්තුව කොන්ද පල තියාගෙන කටයුතු කරන්නේ. අද ආවට ගියාට ස්ථානාධිපතිවරු මාරු කරන්නේ නැහැ. ඒවට ක්‍රමවේද හදලා ඒව නියමානුකූල කරලා තමයි සියලු මාරුවීම් කරලා තියෙන්නේ. ඒ වගේම අද පාතාලය මර්ධනය සඳහා විදේශ රටවල ඉන්න ඒ පාතාල නායකයන් මේ රටට ගෙනල්ලා අද කප්පන් ගැනීම, ඒ මත්ද්‍රව්‍ය විකුණනේ ජාවාරම්කරුවන් නීතිය රැහැනට හසු කරගන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපි දකිනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂ කාර්ය බලකාය මගේ ආසනයේ තියෙන්නේ ප්‍රධාන කඳවුර STF එක ගම්පහ දිස්ත්‍රික්කයේ විතරක්. අපි දන්න විදිහ කණ්ඩායම 25ක් ඒ මද්‍රව්‍ය ජාවාරම නවත්තන්, ඒ වගේම පාතාල ක්‍රියාකාරකම් නවත්තන් ඒ විශාල කාර්යභාරයක් කරනවා. මම ඊයේ දැක්කා වැස්සේ තෙමි තෙමියේ නිලධාරීන් කරන මෙහෙවර. ඒ වගේ විශාල දලක් මේ ලංකාව පුරා එළලා මේ රටේ අහිංසක දූදරු ආරක්ෂා කරගන්න, අපේ පාසල්වල ජීවත් වෙන අහිංසක දූරරුවන් රැකබලා ගන්න, ඒ වගේම දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න පුළුවන් අනාගතයක් තරුණ තරුණියන්ට හදන්න ශ්‍රී ලංකා පොලිසිය කරන මෙහෙවර අපි අගය කරන්න ඕනේ. ඒ සඳහා කැප වෙන සියලුම පොලිස් නිලධාරීන්ට සහ අමාත්‍යතුමාට අපේ ගෞරවය පුද කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම කියන්නට ඕනේ විශේෂයෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුව. ඔබට මතකයි මේ දෙපාර්තමේන්තුවෙන් එදා පාස්පෝර්ට් එකක් ගන්න ගියාම අව්වේ වේලි වේලි වැස්සේ තෙමි තෙමි ජාවාරංකාරයන්ගේ ඒ මුදල් ලබා ගැනීම වලට හසු වෙලා මිනිස්සු කොච්චර දුප්පර ගැහැට ජීවිතයක් ගත කරාද කියලා. 4500 පොලිමේ හිටියේ. අද ඒ සියල්ල ගරු ඇමතුමාගේ නායකත්වයෙන් ඒ දෙපාර්තමේන්තුව අවසන් කරලා තියෙනවා. අද මුල් ලංකාවේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඒ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සාකා 52ක් ඇති කරලා අද ගමේ හැමෝටම තමන්ට පාස්පෝර්ට් එකක් ගන්න ඕන වුණාම ඒ කාර්ය ඉටු කරගන්න පහසු කරලා තියෙනවා. අද පොලිමක් නැහැ. රුපියල් 15,000ක් වගේ මුදලක් දුන්නාම දින 3න් ඒ පාස්පෝර්ට් එක තමන්ගේ ගෙදරට ගේන වැඩපිළිවෙලක් හදලා තියෙනවා. රුපියල් 5000ක් දුන්නාම සතියකට ආසන්න කාලයකදී මේ පාස්පෝර්ට් එක ගෙදරට ලැබෙන්න අවශ්‍ය කටයුතු සලසලා දෙනවා. ඉතාමත්ම හොඳින් ඒ වැඩපිළිවෙල ඒ දෙපාර්තමේන්තුවෙන් ක්‍රියාත්මක වෙනවා. එනිසා අපි ඉතාමත්ම සතුටු වෙනවා. අපි ඉතාමත්ම සතුටු වෙනවා මේ අමාත්‍යංශයේ කරන කාර්යභාරය පිළිබඳව. ඒ වගේම තමයි අපි දැක්කා ගරු නියෝජ කතානායකතුමනි, විපක්ෂයේ මන්ත්‍රීවරු අපේ යුද හමුදාවට, පොලිසියට, සිවිල් ආරක්ෂක අංශවලට දැඩි දෝෂ දර්ශනය ලක් කරනවා. අපි මේ පාර්ලිමේන්තුවේ ඇතුළේ ඉඳලා ඒ අය තමන්ගේ දේශපාලන අභිමතාර්ථ ඉටු කර ගැනීම සඳහා
මොන ප්‍රකාශ කරත්
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි කල්පනා කරන්නට ඕනේ මෙරටේ ජාතික ආරක්ෂාව බිඳ වැටුණොත් අපිට මේ මොන සංවර්ධනයක්වත් මේ රටේ කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ලෝකේ බලවත් රටවල් අපේ රට දිහා බලාගෙන ඉන්නේ, බුද්ධිංශ අපේ රට දිහා බලාගෙන ඉන්නේ. ඒ නිසා ඒවට හිස්තැන් තියන්න අපි කටයුතු කරන්න ඕනේ නැහැ. ජනතාව ඡන්දය දීලා පාර්ලිමේන්තුවට අපි එවලා තියෙන්නේ මේ රට ආරක්ෂා කරන්න, මේ රටේ සෑම පුරවැසියෙක්ම ආරක්ෂා කරන්න. ඒ සඳහා විශාල කාර්යයක් කරනවා. මුහුදෙන් ගුවනින් මහ පොළව තුළ මේ සියල්ල මේ රටේ 2,20,00,000කට වැඩි ජනතාවක් ආරක්ෂා කරන්නේ මේ අපේ ආරක්ෂක අංශ. ඒ අයගේ චිත්ත ධෛර්යය වැඩි වෙන මේ විදිහට කතා කරනවා මිසක් ඒ අයගේ පුංචි අඩුපාඩුකම් හොයලා ඒවා විවේචනය කළා දේශපාල වාසි ලබා ගැනීම සුදුසු නැහැ කියන එකයි මම හිතන්නේ. ඒ නිසා අපි සියලු දෙනාගේම වගකීම මේ රටේ ජනතාව ආරක්ෂා කරන්න. අපි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් රාජ්‍ය ඇමතුමා, අද රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා හැටියට අපි ඉතාම සතුටු වෙනවා. තරුණ නායකයෙක් හැටියට ඒ කාර්ය මනවින් ඉෂ්ට කරනවා. ඒ වගේම එතුමාගෙන් ප්‍රශ්නයක් තියෙනවා අහන්න, ඒක අවසාන මොහොතේ අහන්නට ඕනේ. ඒ වගේම ටිරාන් අල සමතුමා එතුමාගේ කාර්යභාරයත් හරියටම ඉෂ්ට කරනවා. මොන අභියෝග ආවත් මොන පාතාලේ තර්ජන ගර්ජන ආවත් එතුමාගේ කණ්ඩායමත් එක්ක මේ රටේ නීතිය ස්ථාපිත කරන්න එතුමා කරන කාර්ය අපි අගය කරනවා. නියෝජ්‍ය කතානායකතුමනි, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් රාජ්‍ය අමතුමනි, යුද හමුදාවේ උසස් නිලධාරීන්ට ඒ නිලධාරීන් වාහන පාවිච්චි කරනවා, විවිධ චෝදනා අපි දකිනවා
අවසන් කරලා
ආද ජාලාවල යනවා. මේ පිළිබඳව ඔබතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමින් මගේ කතාව අවසන් කරනවා.
ප්‍රමිතිති කර්මන්තුමා, කරු ප්‍රමිත බණ්ඩාර මන්තුමා.
නායකතුමනි, මමත් දැක්කා සමාජ මාධ්‍ය ජාලාවලත් මේ පාර්ලිමේන්තුවෙත් විවිධ අදහස් මත පළ වුණා. හමුදාපතිතුමා සම්බන්ධයෙන් හමුදාපතිතුමා වාහන තුනක ගියා කියලා චෝදනාවක් කරා. ගරු නියෝජ කතානායකතුමනි, හමුදාපතිතුමාට වාහන තුනක යන්න කියලා තියෙන්නේ අපි, එතුමාට ඒ අවස්ථාව දීලා තියෙන්නේ අපි. ඒ වගකීම අපි බාර ගන්නවා. හමුදාපතිතුමාව පුෂ් බයිසිකලේ යවන්න බෑ. හමුදාපතිතුමා යන්න ඕනේ ආරක්ෂා සහිතව, ලක්ෂ එකාමාරකට අණදෙන නිලධාරියා එතුමා. ඒ වගේම එතුමාගේ ආරක්ෂාව රටට වැදගත්. අපි දැකලා තියෙනවා දේශපාලඥයෝ පුෂ් බයිසිකල් වල යනවා පිටරටවල. එහෙම හමුදාපතිවරු පුෂ් බයිසිකල් වල යනවා අපි දැකලා නැහැ. ඒ වගේම ඒක අපි මේන්ටේන් කරන්න ඕනේ, ඒක අපි ආරක්ෂා කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි වගකීම ගන්නවා, අපි පෙනී හිටිනවා. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, මේ හමුදා නිලධාරීන්ගේ වාහන භාවිතය සම්බන්ධයෙන් විවිධ අදහස් මත පළ වෙනවා. මේක කියන්න මට එක විනාඩියක් දෙන්න. ඔබතුමා වගේ විනාඩි 10ක් කැපුවා.
මම නෙමෙයි, විනාඩි
25. ගරු නියෝජ කතානායකතුමනි, මාණ්ඩලික සේවයේ එක ශ්‍රේණියේ නිලධාරියෙක් වෙන්න සාමාන්‍යයෙන් රජයේ සේවයේ අවුරුදු 12ක් යනවා. අපේ හමුදාවේ නිලධාරියෙක් මාණ්ඩලික එක ශ්‍රේණියේ සේවය කර එන්න අවුරුදු 23ක් යනවා. අවුරුදු 23ක්. ඒ වගේම දිවා රාත්‍රී සේවය බටා OT නෑ, රැට වැඩ කරන්න ඕනේ. දවස් 60යි වසරට නිවාඩු ලැබෙන්නේ. පෝය නෑ, සිංහල අලුත් අවුරුද්ද නෑ, වෙසක් නෑ, පොසොන් නෑ, නත්තල් නෑ. මේ කිසිම නිවාඩුවක් ඔවුන්ට හම්බ වෙන්නේ නෑ. ඒක නිසා මේ ග්‍රේඩ් 1 ශ්‍රේණියේ ඉන්න නිලධාරීන්ට මේ රතය දීලා තියෙන එක ඉතාම වැදගත්. ඔවුන්ගේ කාර්යභාරය ඔවුන්ගේ සේවය වෙනුවෙන් රාජ්‍ය සේවයේ අවුරුදු 12ක් ඉන්න නිලධාරියෙක් හමුදාවේ අවුරුදු 23ක් එන්න ඕනේ මෙම අවස්ථාව ලබා ගන්න. ඒක නිසා නියෝජ්‍ය කතානායකතුමනි, ඒ වෙනුවෙනුත් අපි පෙනී හිටිනවා කියන එක මේ වෙලාවේ මතක් කරනවා. කවුරු මොනවා චෝදනා කරත් අපිට ඒ අවස්ථාව උන්ට දෙන්න වෙනවා.